ඊළඟට තිලක රාජපන්තුමන ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
සභික තලමේ දාංගම උරුපිනරවර්ගලේ தாவர வியல் அதேபோல விலங்கினங்கள் பாதுகாப்பு கட்டளை சட்டத்தின் மீதான விவாதத்தில் உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு நன்றி தெரிவிக்கின்றேன். குறிப்பாக எனக்கு முதல் பேசிய வணக்கத்துக்குரிய அத்துரை ரத்னதீரர் அவர்கள், மலைநாட்டு பகுதியில் வனங்களை பாதுகாப்பதன் ஊடாக நீர்நிலைகளை பாதுகாப்பதன் ஊடாக இவ்வாறு இந்த நாட்டின் வனவிலங்குகளையும் இயற்கை வளங்களையும் பாதுகாக்க முடியும் என்ற கருத்தோடு அங்கு உருவாக்கப்பட்ட பெருந்தோட்டங்களை அமைத்த பிரித்தானியர் எவ்வாறு அந்த வன விலங்குகளை அழித்தொழித்தார்கள், அதனால் ஏற்பட்ட பிரச்சனைகள் சம்பந்தமாகவும் எடுத்துரைத்தார். அது இன்றைக்கு இருக்கக்கூடிய பெருந்தோட்டத்துறை இத்தகைய இயற்கை வளங்களை பாதுகாப்பதற்கு சவாலானதாக இருப்பது போன்ற ஒரு தோரணையிலும் அமைந்தது. அதே நேரம் அவ்வாறு உருவாக்கப்பட்ட பெருந்தோட்டங்களில் வேலை செய்யக்கூடிய தோட்டத் தொழிலாளர்களுக்கு 1000 ரூபாய் சம்பளம் கொடுக்க நேர்ந்துள்ளது என்பதாகவும் அவரது உரையிலே வழங்கப்பட்டது. ஆனால் இதுவரைக்கும் அப்படியான உறுதிப்பாடுகள் வழங்கப்பட்டிருக்கிறதே தவிர வழங்கப்படவில்லை. அதற்கப்பால் அதை பற்றி நான் பேசவிருக்கிறேன். இருந்த போதும் அதற்கப்பால் இத்தகைய வனவிலங்குகள் பாதுகாப்பு தொடர்பான ஏதேனும் சட்ட திருத்தங்கள் வரும்போது அல்லது இந்த சபையிலே பேசுபொருளாகும் போது வனவிலங்குகள் பாதுகாப்பின் கீழ் யானைகள் பாதுகாக்கப்பட வேண்டும் என பேசப்படுகின்ற அளவுக்கு ஏனைய விலங்குகள் தொடர்பான பாதுகாப்பு குறித்தோ அல்லது ஏனைய விலங்குகள் தொடர்பான கரிசனை குறித்தோ ஏனைய விலங்குகள் அங்கு வாழக்கூடிய மனிதர்களுக்கு மக்களுக்கு ஏற்படுத்தக்கூடிய பாதிப்புகள் குறித்தோ பெரும்பாலும் நமது நாட்டில் அல்லது இந்த உயரிய பாராளுமன்றத்தில் பேசப்படாது எனக்கு ஆச்சரியமான ஒரு விடயமாகவே எப்போதும் தெரிந்திருக்கிறது. குறிப்பாக இப்போது நாங்கள் இந்த சபையிலே அதிகளவு உச்சரிக்கப்படுகின்ற சிங்கராஜவனம் அதனையொட்டிய மலைப்பாட்டு பகுதிகளில் கரும்புலி ஒன்று உலாவதாக நேற்று முன்தினங்களில் நாங்கள் செய்திகளில் படிக்கக்கூடியதாக இருந்தது. அந்த இனம் பெரிதாக அரிதாக இருக்கக்கூடிய இனம் என்கின்ற வகையிலே ஆப்பிரிக்க வனங்களிலே இருக்கக்கூடிய அந்த புலி இனமானது நமது நாட்டில் இருக்கின்றது என்ற வகையிலே அதனை பாதுகாக்க வேண்டும் என்ற கோரிக்கையும் சூழலியலாளர்களால் ஊடகங்களூடாக முன்வைக்கப்பட்டது. அது அவ்வாறு செய்யப்பட வேண்டும் என்பதில் எந்த விதமான மாற்று கருத்தும் இல்லை. விலங்குகள் இந்த பூமியிலே வாழ்வதற்கு பூர்ண சுதந்திரம் உடையன. இருந்த போதும் அவை எமக்கு பாதிப்பை ஏற்படுத்தாத வகையில் நாம் தான் நமது சூழலை அமைத்துக் கொள்ள வேண்டும் என்பதுதான் இங்கே இருக்கக்கூடிய மிக முக்கியமான செய்தி. கடந்த காலங்களிலே பிரித்தானியர் உயரிய உச்ச மலைநாட்டு பகுதிகளை பறித்தெடுத்து அல்லது அங்கே பெருந்தோட்டங்களை அமைக்கும் போது அவர்கள் பலவந்தமாக செய்தார்கள் என்பதற்கு அப்பால் அப்போது வெற்றுக்காணிகள் சட்டம் என ஒரு சட்டத்தை கொண்டு வந்து அந்த வெற்றுக்காணிகள் சட்டத்தின் கீழ் அந்த நிலங்களுக்கு ஒரு தொகை அப்போத அரசாளர்களுக்கு கொடுத்துத்தான் அதனை பெற்றுக் கொடுத்திருக்கிறார்கள் என்கின்ற பதிவை கூட நாம் பல ஆவணங்களிலே எடுத்துக்காட்ட முடியும். இருந்த போதும் இப்போது எழுந்திருக்கக்கூடிய இந்த பிரச்சனைகளில் பிரதானமாக நான் பேச வருவது இந்த கரும்புலி அடையாளம் காணப்பட்டுள்ளது அதனை பாதுகாக்க வேண்டும் என்பதோடு சிறுத்தை புலிகளின் உலாவுதல் என்பது இந்த மலைநாட்டு பகுதிகளில் அதிகமாக இருப்பதன் காரணமாகவும் அது ஏற்கனவே பாராளுமன்ற உறுப்பினர் குறிப்பிட்ட அங்கு உருவாக்கப்பட்ட பெருந்தோட்டங்கள் சார்ந்து உலாவதன் காரணமாக அந்த பெருந்தோட்ட கைத்தொழில் குறிப்பாக அந்த தொழிலில் ஈடுபட்டுள்ள தொழிலாளர்களை தாக்குவதனால் ஏற்படக்கூடிய பாதிப்புகள் சம்பந்தமாக கடந்த பல சந்தர்ப்பங்களிலே நான் இந்த அவையிலே எடுத்துரைத்திருக்கிறேன். இதற்காக அமைச்சர் அவர்களை நீங்கள் கவனத்தில் கொள்ள வேண்டும். யானை பிரச்சனை இருப்பது போலவே மே கவையான் வெளி வந்த மங்கியன் அது சம்பந்தமாக கடந்த காலங்களில் திவியோ சம்பந்தம் கடந்த காலங்களில் இந்த சிறுத்தை புலிகளின் நடமாட்டத்தை கட்டுப்படுத்துவது சம்பந்தமாக பல்கலைக்கழக மட்டத்திலே ஒரு ஆய்வு செய்யப்பட்டது. இதற்கு முன்னதாக காமினி ஜெயவிக்ரம் பெரேரா அவர்கள் உரையாற்றினார்கள், பாராளுமன்ற உறுப்பினர் உரையாற்றினார்கள். அவர் இந்த துறைக்கு பொறுப்பான அமைச்சராக இருந்த காலத்திலே நானும் கலந்து கொண்டிருந்தேன். பேராதனை பல்கலைக்கழகத்தை மையப்படுத்தி அல்லது பேராதனை வனப்பூங்காவை மையப்படுத்திய ஒரு ஆராய்ச்சி நிலையத்திலே நாங்கள் பல்கலைக்கழக விரிவுரையாளர்கள் பேராசிரியர்கள் ஆய்வாளர்களையும் கொண்டு எவ்வாறு இந்த சிறுத்தை புலிகளின் நடமாட்டத்தை கட்டுப்படுத்தி இந்த மக்கள் அவைகளை வாழ வைக்கின்ற அதே நேரத்திலே இந்த தோட்ட தொழிலாளர்களுக்கு பாதிப்பு ஏற்படுத்தாத வகையிலே அவரை எவ்வாறு பராமரிப்பது என்பது சம்பந்தமான பல திட்டங்கள் நடைமுறை கொண்டு வரப்படுவதற்கான யோசனைகள் முன்வைக்கப்பட்டன. ஆனால் இதுநாள் வரை அத்தகைய எந்த ஒரு நடைமுறையும் அங்கே பின்பற்றப்படுவதில்லை. எனவே தென்னிலங்கை பகுதிகளிலே அல்லது சமவெளி பகுதிகளிலே காட்டு யானைகளினால் கிராம மக்களுக்கு பிரச்சனைகள் ஏற்படுவது போலவே மலைகளுக்கு சென்று தோட்டங்களுக்கு சென்று தேயிலை தோட்டங்களிலே ரப்பர் தோட்டங்களிலே பணிபுரிகின்ற தோட்ட தொழிலாளர்களுக்கு இந்த சிறுத்தை புலிகளினால் ஏற்படக்கூடிய பாதிப்பிலிருந்து அவர்களை பாதுகாப்பதற்கும் நடவடிக்கை எடுக்க வேண்டும். காட்டு யானைகள் கிராமத்திற்கு வருகின்றன, ஆனால் அங்கே கிராம மக்கள் தோட்டப்பகுதி மக்கள் காடுகளுக்கு சென்று வேலை செய்ய வேண்டிய நிறை தேவைப்படுகிறது. 200 வருடங்களுக்கு முன்பு பிரித்தானியர்கள் இந்த மண்ணை ஆக்கிரமித்துக் கொண்டார்கள், இந்த காடுகளை அபகரித்துக் கொண்டார்கள் என கவலைப்பட்டு கொண்டிருக்கிற அதே சந்தர்ப்பத்தில் இவர்கள் அங்கே அதற்கு பின்னதாக உருவாக்கப்பட்ட பெருந்தோட்ட பொருளாதாரத்தினால் இந்த நாடு அடைந்து கொண்ட நன்மையை பற்றியும் பார்க்க வேண்டும். அந்த பொருளாதாரத்தில் பங்கு கொண்ட அந்த மக்கள் இந்த நாட்டின் பொருளாதாரத்திற்கு வழங்கியிருக்கக்கூடிய பங்களிப்பு தான் சுதந்திரத்துக்கு பின்னான இலங்கையின் அத்தனை அடிப்படை கட்டுமானங்களுக்கும் ஆதாரமாக இருந்திருக்கிறது என்பதை யாரும் மறந்துவிட்டு பேசக்கூடாது. அது காப்புறுதியாக இருந்தால் என்ன, வங்கித்துறையாக இருந்தால் என்ன, போக்குவரத்து துறையாக இருந்தால் என்ன, பெருந்தோட்ட பொருளாதாரத்துறை இந்த நாட்டிலே கட்டமைக்கப்பட்ட பிறகுதான் அதற்கான வாய்ப்புகள் இந்த நாட்டிலே உருவான. ஆனாலும் அத்தகைய பொருளாதார சமூக அடிக்கட்டுமான வசதிகளுக்கு வாய்ப்பளித்த இந்த பெருந்தோட்டத்துறை சார்ந்து இன்று இந்த விலங்கினங்களினால் ஏற்படக்கூடிய ஆபத்துகள் தொடர்பாக பெரிதாக யாரும் பேசாமை கவலை அளிக்கிறது. இந்த புலி மாத்திரம் அல்ல, இன்று நாளாந்த செய்திகளில் தினந்தோறும் வருகின்ற செய்திகளில் பிரதானமாக இருப்பது பெருந்தோட்ட தொழிலாளர்கள் குளவி கொட்டுக்கு இலக்கானார்கள் என்பது. எல்லா தோட்டங்களும் உரிய முறையில் பராமரிக்காமை காரணமாக பரவலாக குளவி கூடுகள் அமைந்து அவை அந்த தேயிலை தோட்டங்களுக்கு செல்லும் தொழிலாளர்களை தொடர்ச்சியாக தாக்குவதன் மூலமாக தினசெய்தி நாங்கள் வாரந்தோறும் என்ன சொல்வது, தினமும் ஒரு செய்தி கட்டாயமாக தோட்ட தொழிலாளர்கள் குளவிக்கொட்டுக்கு அகப்பட்டார்கள், வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டார்கள் என்ற செய்தியை நாங்கள் தொடர்ச்சியாக படித்துக் கொண்டிருக்கிறோம். ஆனால் இவ்வாறு பாதிக்கப்படுகின்ற இந்த குளவி கொட்டுதலாக இருக்கட்டும் அல்லது இந்த சிறுத்தை புலி தாக்குதலாக இருக்கட்டும், பாதிப்பு ஏற்பட்டவுடன் அந்த தோட்ட தொழிலாளர்களுக்கு நிவாரணம் வழங்கக்கூடிய எவ்விதமான காப்புறுதி ஏற்பாடுகளும் இந்த பெருந்தோட்ட முகாமைத்துவத்தில் இல்லை. அதற்காக காப்புறுதி தந்து விடுவதனால் மாத்திரம் இந்த மக்கள் பாதுகாப்பை பெற்று விடுவார்கள் என்பதும் அல்ல, அது பாதிப்பு ஏற்பட்டவுடன் அவர்களுக்கு ஏற்பட்ட இழப்பீட்டை ஈடு செய்வதாக மாத்திரமே அமையும். ஆனால் அதற்கு முன்னதாக இத்தகைய ஒரு பிரச்சனை வராத அளவுக்கு இந்த விலங்கினங்களிலிருந்து இந்த உயிரினங்களிலிருந்து பாதிப்பு ஏற்படாத வகையிலே இந்த பொருளாதார துறையை எவ்வாறு நடத்துவது, இந்த பெருந்தோட்ட துறை எவ்வாறு நடத்துவது என்பது சம்பந்தமாக அமைச்சு என்ற வகையிலே வனவிலங்குகள் தொடர்பான அமைச்சுக்கு பாரிய பொறுப்பு இருக்கிறேன் நினைக்கிறேன். எனவே யானை பிரச்சனைகளை மாத்திரம் பாராது இந்த விடயத்திலே கவனித்துக் கொள்ள வேண்டும். குறிப்பாக நுவர்லியா மாவட்டத்தில் மேலும் 2 விலங்கினங்கள் தொடர்பான பிரச்சனைகள் இருக்கிறது. ஒன்று குழுமா, இன்னொன்று குரங்கு. இந்த குழுமாடுகள் பெரும்பாலும் இந்த தேயிலை பெருந்தோட்டத்திற்கு அப்பால் மரக்கறி பயிற்சிகை செய்யக்கூடிய விவசாயிகளுக்கு பெரும் பாதிப்பேற்றக்கூடிய விலங்கினமாக அங்கே இருக்கிறது. அதே போல இந்த குரங்குகள் வனத்தில் இருக்கக்கூடிய குரங்குகள் கிராமப்பகுதிக்கு வந்து விவசாய பயிற்சிகையை வீணடிப்பு செய்வதோடு சாதாரண மக்களுக்கும் வாழ்க்கைக்கும் பிரச்சனைக்குரிய விடயங்களை மாற்றுவதாக இது தொடர்பாக நாங்கள் கடந்த காலத்தில் பேசிய போது நாங்கள் மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் பேசும் போது அமைச்சரவர்களை நீங்கள் கவனத்தில் கொள்ள வேண்டும், இந்த குழுமாடு என்பதும் குரங்குகளை கட்டுப்படுத்துவதற்கான சட்ட ஏற்பாடுகள் நமது நாட்டில் இல்லை என்பதுதான் தெளிவு. குழுமாடு என்ற ஒரு வகையே இலங்கையில் இல்லை என்றே சட்டம் சொல்கிறது. குரங்குகளை கட்டுப்படுத்துவதற்கு சட்டமேதும் இல்லை என வனவிலங்கு அதிகாரிகள் இது தொடர்பான எந்த விதமான நடவடிக்கையும் எடுப்பதில்லை. இது சாதாரணமாக நாளாந்தம் அந்த விவசாய மரக்கறி விவசாய பயிற்சியை பாதிப்பை ஏற்படுத்துவதோடு சாதாரணமாக பள்ளி மாணவர்களுக்கும் தொழிலுக்கு செல்வோரும் கூட இடைஞ்சோராக இருக்கிறது. அதற்காக இந்த குரங்குகளை கொல்ல வேண்டும் அல்லது குழுமாடுகளை கொல்ல வேண்டும் என்பதல்ல. கடந்த காலங்களில் இந்த மாடுகளை விவசாய நோக்கத்திற்காக பயன்படுத்தியவர்கள் இப்போது நவீன தொழில்நுட்பம் காரணமாக மாடுகளை அவ்வாறு பயன்படுத்தாமல் வேறு இயந்திர உபகரணங்கள் சென்றதன் காரணமாக அவை கட்டாக்காலி மாடுகள் ஆகி அந்த வயல்வெளியில் இல்லாமல் வேறு திசைக்கு சென்று தனது உணவு
தேவைக்காக
இத்தகைய வீணடிப்புகளை செய்கின்றன. எனவே இந்த குரங்குகளை கட்டுப்படுத்துவதற்கும் குழுமாடுகளை கட்டுப்படுத்துவதற்கும் கூட சட்டம் திருத்தம் மேற்கொள்ள வேண்டும். இந்த நாட்டில் இருப்பது காட்டு யானை பிரச்சனை மாத்திரமல்ல, தேயிலை மலைகளில் இருக்கக்கூடிய சிறுத்தைகளை கட்டுப்படுத்துவதற்கும் இந்த குளவிக்கொட்டுக்கிழக்காக கூடிய மக்களுக்கு அந்த குளவிக்கொட்டு ஏற்படாத வகையிலே பாதுகாப்பை ஏற்படுத்தக்கூடிய திட்டங்களை வகுக்க வேண்டியதும் குரங்குகள் குழுமாடுகள் போன்றவற்றை சட்டங்களுக்குள் உள்வாங்கி அவற்றை கட்டுப்படுத்துவதற்கான வழிமுறையை விஸ்தரிப்பதன் ஊடாகத்தான் இந்த சட்டம் ஒட்டுமொத்தமாக தனியே காட்டு யானைகளையோ அதனால் ஏற்படக்கூடிய பிரச்சனைகளை மாத்திரம் ஒரு பகுதிக்கு மாத்திரம் கவனம் செலுத்தப்பட்டு திருத்தப்படுகின்ற சட்டமாக அல்லாமல் இந்த நாட்டில் இருக்கக்கூடிய எல்லா விதமான விலங்கினங்கள் தொடர்பான ஆய்வு செய்து அதை
அதனை பாதுகாப்பதோடு அத்தகைய விலங்கினங்களை பாதுகாப்பதோடு அதனால் பாதிப்புக்குள்ளாகக்கூடிய மக்களுக்கும் பாதுகாப்பை தரக்கூடிய ஏற்பாடுகளை செய்வதோடு அவ்வாறு பாதிப்பு ஏற்பட்டால் அவற்றுக்கு நிவாரணம் பெற்றுக் கொள்ளக்கூடிய காப்புறுதி வழிமுறைகளையும் கையாள்வதற்கான வழிமுறைகளும் இங்கு ஆராயப்பட வேண்டும் என கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමා. ඊයේ මම මේ සභාවේ කිව්වා රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා දුරකථන ඇමතුම් 15,000ක් තියෙන CD 5ක් බාර දුන්නා කියලා. ඊට පස්සේ නියෝජ කතානායකතුමා අද මේ කියලා තියෙනවා ඒ CD 30 ලැබිලා නැහැ කියලා. මට විනාඩියක් දෙන්න මොකද උනේ කියන්නේ. මම මෙතන ඉන්නකොට තමයි රංජන් රාමනායක මෑතුමා ගෙනල්ලා CD 35 බාර දුන්නේ. මහලේකම් තුමාටගේ අත තමයි දුන්නේ. ඊට පස්සේ ඒවා ගත්ත අරගෙන නෝට් එකක් ලියලා ඇරලා තියනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාව හෑන්ඩ් ෂාඩ් එකට මේක බාර දෙන්න කියලා. ඒ බාර දෙන්න යන ගමන් තමයි එතුමා කියන්නේ එතුමාට නීති උපදෙස් ලැබුණා ඒක බාර දෙන අවස්ථාවක් නැහැ කියලා. සහ ඒ CD එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා මේතුමා දැන් මම ඇහුවාම කිව්වා. මොකද මගේ මේ නම මේ කතා කරගන්න මට අවශ්‍ය නැහැ, මම මෙතන මේ අසත්‍ය ප්‍රකාශ කරා කියලා. ඒක තමයි වෙච්ච සිද්ධිය. මොකද මාධ්‍යම මගෙන් කෝල් කරලා අහනවා ඔබතුමා කිව්වා දුන්නයි කියලා. දුන්නා තමයි, දීලා රිසිට් එකකුත් තියෙනවා එතුමා ගාව. මහලේ කන්තිමා දීපු රිසිට් එකකුත් තියෙනවා. ඉතින් ඒක පැහැදිලි කිරීමක් කරන්න තමයි මම මේ විනාඩි ඉල්ලගත්තේ. බොහොමත්ම ස්තුතියි.
අපි කතානායකතුමාව දැනුවත් කරන්න බොහොමද. ඊළඟට සිසිර ජයකොඩි මන්තුමන් එතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා
මූලාසනයේ.
ඒ වගේම
සභාපතිතුමනි
ඕඩර් බේස් මූලාසනයේ අපේ තුසිතා විජයමාන මන්තුමේට
මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමා බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අද දවසේ උක්ෂතාහ වනසත්ව ආරක්ෂණය පිළිබඳ ආඥා පන්තියේ නියමයන් ප්‍රකාශ කරන අවස්ථාවකට එකතු වීම ලැබීම පිළිබඳව අපි තාම ඕනෑකමින් අපේ ආචාර්ය පිරිනමනවා. ජාතික උද්‍යාන 4ක් ප්‍රකාශයට පත් කිරීම, විශේෂයෙන්ම අභයභූමි ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ආදම්ගේ පාලම් සමුද්‍රීය ජාතික උද්‍යානය සහ නායකරණි සමුද්‍රීය අභය භූමිය ප්‍රකාශයට පත් කිරීම තුළින් අපේ රටේ සමුද්‍රීය ප්‍රදේශවල සංක්‍රමණික පක්ෂීන් ඇතුළු විශේෂයෙන්ම ජෛව විවිධත්වය යුතු අපේ රටේ ජීව ඒකක රැකගැනීම සඳහා වූ දරන උත්සාහය, ඒ වගේම මේ වනභූමි ප්‍රකාශයට ජාතික උද්‍යාන බවට පරිවර්තනය කිරීම තුළින් අපේ රටේ පරිසර පද්ධතිය, ජාතික උරුමයන්, ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමට, ඒ වගේම ඒ ආවේණික සත්ත්ව කොටස් රැක ගැනීමට සංචාරක ආකර්ෂණීය වශයෙන් වඩාත් වැදගත් වන ආකාරයට අපේ රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පවතින කීර්තිය ආරක්ෂා කරගන්න, තෙත්බිම් ප්‍රදේශ ආරක්ෂා කරගන්න, විශේෂයෙන්ම සංක්‍රමණික ප්‍රදේශවලින් විදේශ රටවල් වලින් පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන්ගේ වර්ධනය කිරීමට අවශ්‍ය ඒකක පැතිරෙන ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් ලෙස අපි මේක අගය කරනවා. අපි දන්නවා ජාතික උද්‍යානයන් බවට පරිවර්තනය කිරීම තුළින් අභය භූමි වඩා එවැනි රක්ෂිතවලට වැඩි ආරක්ෂාවක්, වැඩි සුරක්ෂිතතාවයක් ලැබෙන බව. ඒක තුළින් අපි දන්නවා පරිසර පද්ධති රැක ගැනීමට අවශ්‍ය උපරිම නීතිමය රැකවරණය අභය භූමි වලින් එහාට ගිහිල්ලා ජාතික උද්‍යාන බවට පරිවර්තනය කිරීම ඔස්සේ ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් අපේ රටේ පරිසර සංරක්ෂණය සහ ජීව සත්ත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීම සඳහා වන මැදිහත්වීම පාර්ලිමේන්තුවක් විදියට අපි අගය කරනවා. හේතුව මේ පාර්ලිමේන්තුව පිළිබඳව අපිට ඇහෙන්නේ බාර් කාර්යෝ, එහෙම නැත්නම් කැෂිනෝ කාර්යෝ, කප් තියෙන අය, වැලි පර්මිට්, ගල් පර්මිට්, ගස් කපන පර්මිට්, මේ වගේන් තමයි ඇහෙන්නේ. ඉතින් එතනින් යහට ගිය මෙරටේ පරිසරයේ, මෙරටේ ස්වභාව ධර්මයේ, මෙරටේ මිනිසුන්ට හුස්මගෙන ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය රැකගන්න කැපවෙච්ච උනන්දුවක් තියෙන පාර්ලිමේන්තුවක් කියන තහවුරුව කරන්න එවැනි සීමා බන්ධන වලින් තොර තනත්තම් සිටන බවට සහතිකයක් ලෙස මේ විවාදය අපි සැලකිල්ලට ගන්නවා. විශේෂයෙන්ම අපි තාම ඕන කමින් ප්‍රකාශ කරනවා ගරු මන්ත්‍රීතුමියනි අපේ ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුතුරාජවෙල අබේ භූමිය පිළිබඳව 1996 දී අංක 31 දරන පත්‍රිකාවේ මුතුරාජවෙල අබේ භූමියල් ලෙස ප්‍රකාශයට පත් කරා හෙක්ටයාර 1285 පවතිනවා ඒත් අපිට කියන්න කනගාටුයි 2017 11 වෙනි මාසයේ සිට එය මේ අබේ භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කරපු ස්ථානයේම කුණු දැමීම සඳහා විශේෂම අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරමින් සිටිනවා. ඉතින් ඒ නිසා අපේ රටේ නීති පැනවුවට ජාතික වන උද්‍යාන ප්‍රකාශය පත් කළාට අබේ භූමි ප්‍රකාශයට පත් කළාට ඒ ප්‍රකාශයට පත් කරන ආයතන විසින්ම ඒ ප්‍රධානීන් විසින්ම ඒ නිලධාරීන් විසින්ම අද කුණුගෙන එන කුණු කන්දල් පුරවන කුණු ගොඩවල් ගොඩගස්සන තැඹවට අපේ භූමි පරිවර්තනය වෙනවා නම් පොතට පමණක් හදන නීති ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විවිධ ජාවාරම්කරුවන්ගෙන් අනවසර පදිංචිකරුවන්ගෙන් විවිධ නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියාකාරකරුවන් විසින් අද මුතුරාජවෙල අපේ ප්‍රදේශයේ අබේ භූමියේ කොල්ලකමින් පවතිනවා විනාශයට පත් කරමින් යනවා පරිසර පද්ධති විනාශ කරමින් යනවා විවිධ ජෛව ජීවීන් ජෛව ඒකක පැවතිච්ච ප්‍රදේශ ඉතාම බරපතල ලෙස අභාවයට යමින් කනගාටුදායක තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ අද වෙන විට නඩු විභාගයක් පැවැත්වෙනවා අදත් එම ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහා නඩු වහන දවසම මේ උතුරාජවෙල අබේ භූමිය කුණු ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඒ නිසා මේ අපි
ගරු මොනස මන්තුමියනි අද මේ කැබිනට් ඇමතිවරුත් නැහැ මට මේ ප්‍රශ්නයක් අහන්න දෙනවා මේ මම ඝනපූර්ණේ නැහැ සභාවේ ගැන ඔබතුමියගේ අවධානය යොමු කරනවා
සීනුව නාද කරන්න ගන්න ආලෝ ගණපූර්ණයේ සම්පූර්ණයි පටන් ගන්න සජයකුමතුමා
එනිසා මුලාසනගර මන්ත්‍රතුමේනි එනිසා අපිට පේනවා මේ සමුද්‍රීය අබේ භූමි නයන්කරණී සමුද්‍රීය අබේ භූමියත් ඒ වගේම ආදම්ගේ පාලම සමුද්‍රීය
පොයින්ට් ඔෆ් ඕඩර්
සභානායකතුමා ඉන්න වෙලාවේ මම සභානායකතුමාගෙන් අහනවා. අලු සභානායකතුමනි අද විශ්‍රාමිකව විශාල පිරිසක් අපෙන් කෝල් කරලා ආන
ඔඩර්.
ඔව් සභානායකතුමා.
ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාරක සභාවල් රැස් වෙනකොට ඒ කාරක සභාවල් සියල්ල අතිටවිලා මේ සභාවට පැමිණීමට සිදුවීම ගැන මම කනගාටු වෙනවා. මම ඒක ඔබ තුමියට ප්‍රකාශ කරන ගරු කථානායකතුමා කාරක සභාව රැස් නොකරන්න අපේ මන්ත්‍රීවරු මේ සභාවේ සිටිනවා. ඒ නිසා මේක වැදගත් ප්‍රශ්නයක්. ඔබතුමිය මූලාසනයට එන විට ඒ බව ගරු කථානායකතුමාට කවුරු මූලාසනය ආවත් දැනුම් දෙනවා නම් වඩා හොඳයි. අපිත් ඒක කථානායකතුමාට දැනුම් දෙන්න සිද්ධ වෙනවා.
හොඳයි සභානායකතුමා.
සභානායකතුමනි අද ගොඩාක් අය අහනවා අද අර විශ්‍රාමිකයන්ගේ වැටුප නතර කරලා තියෙනවා 2020 ගොල්ලෝ ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මම
නරින් බණ්ඩාර මන්තුමා මම
පක්ෂීන් සඳහා සුදුසු වාසස්ථාන විශේෂයෙන්ම දේශීමා රක්ෂිත ප්‍රදේශ ජාලයක ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස සංක්‍රමණික පක්ෂීන් පැමිණීමෙන් ඒ ප්‍රදේශවලට ආවේනික ජෛව විවිධත්වයන් ආරක්ෂා කරන්න, පක්ෂීන් ආරක්ෂා කරන්න, වනසත්වයන් ආරක්ෂා කරන්න මේ සමුද්‍රීය ජාතික උද්‍යානයෙන් බවට පත් කිරීමත්, ඒ වගේම මුණ්ඩිකුලන් ජාතික උද්‍යානය උතුරු පළාතේ කිල්නෙච්චු මුලතිව් හා යාපන දිස්ත්‍රික්කය පදනම් කරගෙන ගොඩනැගීම තුළින් ජාතික වන උද්‍යානය බවට පරිවර්තනය කිරීම තුළින් ඒ ප්‍රදේශවල අභය භූමිවල පැවති ලක්ෂණවලට වඩා එහා ගිය පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට ජනාවාස කිරීම නැවැත්වීමට අවශ්‍ය ඉඩකඩ සැපයනවා. ඒ වගේම ඒ ප්‍රදේශත් එක්ක බැඳී පවතින ඓතිහාසික පුරාවස්තු, ඓතිහාසික වශයෙන් වැදගත් වෙන සංස්කෘතික ස්ථාන රැකගන්න, ආරක්ෂා කරගන්න ඉඩකඩ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ නිසා අපිට ආවේනික වෙච්ච ස්වභාව ධර්මයේ උරුමයන් ආරක්ෂා කරමින් ඒ මතුපරපුරට ලබා දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවලියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් මයි කෙටි කතාව අවසන් කරනවා. ඔබතුමනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුති රුමන්තිතුමනි. මේලාගට විජේපාල හෙට්ටි ආරච්චි ගරුමන්තිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ඔබ ස්තුති ගරු උලාසනේ මන්ත්‍රීතුමියනි, මේ රටේ මනුස්සයන් හැටියට ජීවත් වන අපට මම හිතන අවිවාදයෙන් පිළිගන්නවා රටේ ස්වභාවික වෘක්ෂලතා එවගේ වනජීවීන් ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කොට ලෝකයේ සිද්ධ වෙන ඉතාමත් දරුණුම ඛේදවාචකයන් පිළිබඳව සලකනකොට විශේෂයෙන් මෑතදී ඔස්ට්‍රේලියාව තුළ ඇතිවෙච්ච ඒ වගේම වෙනත් රටවල ඇතිවෙච්ච රශ්මිය නිසා ඇතිවෙච්ච විවිධ මං හිතනවා ව්‍යසනයන්ට හේතුවක් හැටියට ස්වභාව ධර්මයා ආරක්ෂා කර ගැනීම අද ලෝක මං හිතන ව්‍යාප්ත වෙච්ච වැඩසටහනක් හැටියට දකිනවා. ඇත්තටම ශ්‍රී ලංකාව ඉතාමත්ම රමණීය ස්වභාවක වෘෂලතාවලින් ඒකම ස්වභාව ධර්මයාගෙන් ලැබිච්ච දහයාදයන් රැසකින් පරිපූර්ණ වෙච්ච රටක්. අපි ඇත්තටම සතුටු වෙනවා මේ වගේ රටක ජීවත් වෙන්න ලැබීම ගැන. නමුත් මෑත කාලය තුළ අපිට තිබිච්ච අහිතන කලින් තිබිච්ච තත්ත්වයන් තුළ ඉතාමත්ම සුවිශාල වනාන්තර ප්‍රමාණයක් ආරක්ෂිතව තිබුණා. ඒවට එදා ගැමිය එහෙම නැත්නම් ප්‍රාථමික වාසීන් අපි දැක්කා ඉතාමත් හොඳින් ඒව ආරක්ෂා කරා. ඒ වගේම ස්වභාව ධර්මයාට අනුව සියලු කටයුතු ක්‍රියාත්මක වුණා. ගොවිතැන කුසකර්මාන්තය වගේම ඒවා සමබර තත්ත්වයෙන් ආරක්ෂා කරන්නට පැරණි මං හිතනවා මේ රටේ ජනතාව ඉතාමත් හොඳින් ඒ කටයුතු කරමින් හිටිය. නමුත් අවාසනාවක් මේ සාගරික සංවර්ධනය එවගේම ග්‍රාමීය සංවර්ධනයත් එක්ක මේ සියල්ල අපට අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා කලට නිසි ලෙස වැසි වහින්නේ නැතිව ඒ වගේම අපි දන්නවා මෙතන ගරු වජිරාභිවර්ධන මැතිතුමා ඉන්නවා ඊටපු ස්වදේශ කටයුතු ඇමතිවරයා හැටියට. අපි දැක්කා පහුගිය අවුරුදු 4 මාර්ම තුළ මේ රටේ ඇතිවෙච්ච ව්‍යසනයන් දිහා බැලුවම වර එක ගම්වතුර එවගේම නාය එවගේම වියලි කාලගුණයන් වගේ තත්ත්වයන් නිසා අති විශාල මුදලක් මේ රටේ අපට අහිමි වුණා. ඒ මුදල මේ රටේ සංවර්ධනයට යොදන්න තිබිච්ච මුදල් සම්පූර්ණයෙන් අහිමි වුණා. එකක් සංවර්ධනයේ ප්‍රතිවිපාක නිසාම ඇතිවෙච්ච මේ ව්‍යසනයට අපි විසින්ම විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව වෙන් කරන්න සිද්ධ වුණා. එනිසා අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන මේ සඳහා රජයක් හැටියට වනජීවී දෙපාර්තමේන්තු වනජීවී අමාත්‍යාංශය වගේම වන සංරක්ෂණ අමාත්‍යාංශය එවගේම වන ඒ සම්බන්ධව සිටින නිලධානි සියල්ල ඉතාමත්ම මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා අපි ප්‍රකාශ කරන්න ඕන. දැන් මේ ආණ්ඩුවම පෞගිය කාලේ අපි ඉතාමත්ම හොඳින් මේ තත්ත්වය ආරක්ෂා කරන්න විවිධ ක්‍රමවේදයන් අනුව කටයුතු කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යම් යම් කටයුතු පිළිබඳව අපි එකඟ නොවුණත් ඇතැම් පාරිසර කැමැතිවරයා හැටියට මහිතනෝ ඉදිරිපත් කර සමහර කාරණා පිළිබඳව අපිට එකඟ වෙන්න තිබුණා. නමුත් ඒවා ඉතාමත්ම වගවිභාගයෙන් තොරව ඒවයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන දේවල් නොසලකා හැර කටයුතු කිරීම නිසා රජයක් හැටියට අපි අපහසුතාවයට පත් වුණා. උදාහරණයක් හැටියට ගල් වැලි ඒ වගේම පස් ප්‍රවාහනය පිළිබඳ විශාල අර්බුදයක් තිබුණා. ඇත වශයෙන්ම මේ රටේ මේ තිද්ද වෙච්ච ස්වභාවික ආපදා ඒකම ව්‍යසනයන්ට ප්‍රධාන හේතුවක් වුණේ මේ රටේ නායයන් වගේ සිද්ධ වුණා. ඒ වගේම දැන් ගින්ගඟ ආශ්‍රිතව ජීවත් වෙන අය හැටියට අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ දා ගින්ගඟ වැලි ඕනතරම් තිබිච්ච ප්‍රදේශයක්. සාමාන්‍යයෙන් වැලි ගොඩදැම ඉතාමත්ම ග්‍රාමීය වශයෙන් ඒකම ප්‍රාථමික තත්ත්වයෙන් පාත්තාගෙන ගිය නමුත් පසුගිය කාලයක වෙනකොට වැලි ගොඩදැමීම ඉතාමත් දැඩි ලෙස බැකෝ යන්ත්‍ර යොදාගෙන නවීන යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කිරීම නිසාද අර ඉහගෙන බාගෙන කාපයක ඉහගෙන කාන තත්ත්වයට පත් වෙලාද වැලි ඇටයක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා යම් යම් නීති රීති ක්‍රියාත්මක වුණා. අද ඒ නීති මේ රජය විසින් හිතාමතාම මන් දන්නේ තමන්ගේ වැඩි වාසිය සඳහා ගල් කොරි ඒ වගේම විවිධ වැලිජාව හරන් කරුවන්ගේ ඕනෑ පාවකට මන් දන්නේ සම්පූර්ණයෙන්ම නතර කළා. ඒ බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරන්න කටයුතු කළ තිබුණා. අපි දන්නෝ යම් කිසි කොට්ටාසයකට ඒකේ යම් අසාධාරණයක් සිද්ධ වෙලා තිබුණා. හැබැයි මේව ප්‍රමිතියකට ඒකම් විධිමත් ක්‍රියාදාමයකට කරන්න තිබුණා ආණ්ඩුවට. දැන් බලන්න අපේ පාරවල් කාපට් පාරවල් රන්මාවත් මාර්ග විශාල ප්‍රමාණයක් හදලා තිබුණා. එක දවසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් සම්පූර්ණ මාර්ග විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තිබුණා. අද හිතුවක්කාර විදියට පස් ඒ වගේම වැලි කපනවා. ඒවට බලපත්‍ර නැහැ. පොලිසිය ඇහැ පියාගෙන ඉන්නවා සමහර වෙලාවට මේ අවස්ථාවන් වලදී. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ තත්ත්වය අපි ඉතාමත්ම දැඩි ලෙස අපි අවධානය යොමු කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මම ඉල්ලීමක් කරනවා මේ රටේ වන ආරක්ෂා කරන වගේම අද සමහර වන රක්ෂක ප්‍රදේශවලට ගැමියන් නැත්තම් සාමාන්‍ය ප්‍රදේශවාසීන් ඇතුළට රිංගලා තිබෙනවා. දැන් මගේ ආසනය ගත්තම අක්වීම නාසනේ රමේෂ්පතිර මැතිතුමත් දන්නවා හියාරේ නැගෙනීර කදුරුගස්සේන ප්‍රදේශවල වගේ කාලයක් තිස්සේ වන රක්ෂණය ආශ්‍රිත භූමිවල විශේෂයෙන්ම තේ වගාව ඒ වගේම කුරුඳු වගාව වගේ කෙරුණා. දැන් ඒ අය සම්පූර්ණයෙන් එලවන්නේ. ඒවා ඉදිකිරීම මොකුත් කරලා නැහැ. නමුත් වගාවන් විතරයි කරලා තියෙන්නේ. ඒවත් නිල්ල දැනෙන නිල්ල පැහැති ඒවා තමයි තිබෙන්නේ. වහනේ වගේම. නමුත් මේවා කඩිනමින් ඉවත් කළා. එයාට අධිකරණ ක්‍රියාදාම වලට ගෙනහිල්ලා එයා හිරේ විලංගු වේදාන තත්ත්වයකට පත් වෙලා තියෙන මේ රටේ ජනතාව. සා අපි කියනවා කරුණාකරලා මේව පිළිබඳව සාධාරණ හා යුක්තිසහගත ලෙස බලන්න. ඒවයි ගෙවල් දරවල් හදන්නේ නැත්නම් මඩු ගහන්නේ නැත්නම් වෙනත් අට්ටාල ඉදි කරන්නේ නැත්නම් ඒ අය තේ වගාවක් හෝ කුරුඳු වගාවක් කරගෙන ඉන්න එක මහිතන පරිසරයට හානියක් වෙන්නේ නැහැ. සා නිත්‍යානුකූලව දෙන්න ඕනේ නැහැ. ඕනම් වෙලාවක වනයට එකතු කරගන්න පුළුවන් විදියට සාධාරණව ඒ අයට යම් කිසි මං හිතන විදියේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කර යුතු වෙනවා. ඒ වගේම මගේ ආසනය තුල අක්වීම නාසනේ දැන් මෙතුමල්ලා බොහොම හොඳ දෙයක් මේ වන උද්‍යාන ඒ වගේ මේවා මේ අනපනත මගින් විශේෂයෙන් ස්ථාපිත කරලා තිනෝ ඒවට ආරක්ෂාව සලසලා තිනෝ ඒවට රැකවරණය කරන්න ඒවා වැඩි දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරලා තිනෝ. නමුත් මේවායින් අපි දැක්කේ උතුරු නැගෙනහිර එහෙ ප්‍රදේශවල තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේ ප්‍රදේශවල තමයි දකුණෙත් තියෙනවා මුලාසනේ ගරු මන්ත්‍රීතුමා ඉතාමත් හොඳ උසලතා තිනෝ අයාලේ ගිහිල්ලා තිනෝ. දැන් ගරු වජිරාභිවර්ධන මැතිතුමා ඉන්නවා ගාල්ල දිස්ත්‍රික්කයේ මගේ ආසනේ නුගදුව ප්‍රදේශයේ කඩොලාන. කඩොලාන කියන්නේ ඉතාමත් ශීඝ්‍රයෙන් අඩුවේ කියන බගාවක්. ඒ වගේම භෝගයක් පැලැටියක්. නමුත් මේක අද වඳ වී යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේවා අයාලේ යන තත්ත්වයකින් තිබෙන. ඒ නිසා අපි යෝජනා කර පහුගිය කාලේ අපි ජෝන් අමරතුංග ගරු ඇමතුමා ඉන්දීදී වනජීවි අමාත්‍යාංශය මගින් ඒක උද්‍යානයක් හැටියට, උද්භිත උද්‍යානයක් හැටියට ආරක්ෂා කළා. ඒවා රජයට අරගෙන විශේෂයෙන් මේක වැඩි දියුණු කළා. සංචාරක ව්‍යාපාරයටත් අවශ්‍ය විදියට කටයුතු කරන්න කියලා. ඒසම මම ඉල්ලීමක් කරන වර්තමාන අමාත්‍යතුමාගෙන් අපි ගරු චන්දසේන ඇමතුමා ඉතාමත් හිතවත් ඇමතිවරයෙක්, ඒ ප්‍රදේශය ගැන දන්න එතුමා, කාලයක් ඒ ප්‍රදේශයේ නැවතිල හිටියා යම් යම් කටයුතු වලදී. මම ඉල්ලීමක් කරනවා කරුණාකර අක්කර 54ක භූමියක් මේ වෙනකොට අක්මීමන ප්‍රාදේශීය මලේකම් මගින් නිදහස් කරලා තියෙන වනජීවි දෙපාර්තමේන්තුවට. ඒක මම හිතනවා මේ වෙනකොට තක්සේරු වාර්තා අරගෙන තිබෙනවා. ඒක ආශ්‍රිතව විශාල සංවර්ධනයක් වෙනවා. දැන් ලංකාවේ තියෙන විශාලතම සම්මන්ත්‍රණ ශාලාව හැදෙන්නේ එතන. ගරු වජිරාභේද වර්ධන මැතිතුමා 140,000ක මුදලක් වෙන් කළා මගේ ආසනයේ කටයුත්ත කරනවා. ඒකෙදි එතන සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. සංස්කෘතිකමය විශේෂ මධ්‍යස්ථානයක් හැටියට පත් වෙනවා. එතනම ඔබෙන් තමයි මේ වනජීවි උද්‍යානය හදන්න නියමිත වෙලා තියෙන්නේ. මේක උද්භිත විද්‍යා පිළිබඳ අධ්‍යක්ෂක ජෙනරාල් වරිය මේ වෙනකොටත් මහිතන නුවර ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. මේකට මුදල් පවා තිබෙනවා විශේෂයෙන්ම එම දෙපාර්තමේන්තුව තුළ. එසම මම ඉල්ලීමක් කරන වර්තමාන ගරු අමාත්‍යතුමාගේ මේ කටයුතු දේශපාලන මුහුරුවරකින් බලන්න එපා. අපි අවශ්‍යතාවය හඳුනගෙන අවශ්‍යතාවය සක්සාත් කරගන්න අවශ්‍ය වටාපිටාව හදලා තියෙන්නේ. ඒකට මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙන්නේ. ඒක අවශ්‍ය 38 වගන්තිය ගහලා දැන් පෞද්ගලික ඉඩම්වලුත් මහිතන ඒවා පවර ගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. ඒ මිනිසුන්ගේ කැමැත්ත දීලා තිනවා. මේකට මුදලුත් තිනවා ගෙවන්න. රජයේ තමයි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ. ඒවට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. පවරා දීම විතරයි තියෙන්නේ. ඒ නිසා මේ උද්භිත උද්‍යානය දකුණට තිබෙන ප්‍රධානතම ගාල්ල වරාය, ගාල්ල රූමස්සල, ගාල්ල උණවටුන ප්‍රදේශය, අධිවේගී මාර්ගය, ඒ වගේම ඉතාමත්ම දැකුම් කළු ප්‍රදේශයක්. මම හිතනවා මේ ප්‍රදේශය තුළ සංචාරක ව්‍යාපාරයටත් වැදගත් වන කඩලානෝල්ට කිසිම හානියක් නොවී ඒ සංරක්ෂණය කරමින් හොඳම මම හිතනවා උද්භිත උද්‍යානයක් බවට පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ සඳහා මිලියන 200 ඒක තියෙන්නේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ. ඊටම තියෙනවා හදිවේගී මාර්ගයෙන් යනකොට ගරු ඇමතුමනි වම්පස පිවිසෙනකොට ගාල්ලට වම්පස තියෙන අක්කර 54 කීඩම. ඒක කිසිම දෙයක් අනවසරත් නැහැ. ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා ඒ කාර්යය බාරගත්තා. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ තුලින් තමයි සංචාරක ව්‍යාපාරය ආකර්ෂණීය පත් කරන්නේ. මේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ වන උද්‍යාන අද අපි බැලුවාම සමහර තැන්වලට අඩුපාඩුකම් ගොඩක්. දැන් සත්තු උද්‍යානේ තියෙනවා ලංකාවටම ඉච්චරයි තියෙන ජාතික සත්තු උද්‍යානය කියලා එකක්. එතන යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම පේරාදෙණියට ගියාම තියෙන උද්භිත උද්‍යානයේ පිළිබඳ අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම තවත් මෙවැනි අඩුපාඩුකම් සිද්ධ වෙද්දී අපි මේවා සංවර්ධනය කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න. ඒ සඳහා මම ඉල්ලීමක් කරනවා අභිනව මේ අමාත්‍යවරයා හැටියට අපි සියලු දෙනාම බොහොම උදාකරන මගේ ආසනයත් ගාල්ල ආසනයත් මාහිමි වෙන තැන මේක තියෙන්නේ. අපි දේශපාලන අධිකාරිය හැටියට රමේෂ් පතිරණ මැතිතුමත් මේ පිළිබඳව දන්නවා. අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී මේ සඳහා අවශ්‍ය කටයුතු කළා තියෙන නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කළා අනාගතයේදී මේ රට හරිත රටක් බවට පත් කරන්න අපිට අකමැත්තෙන් වුණත් වෙච්ච අඩුපාඩුකම් පිළිබඳව සැලකිලිමත් වෙලා මේ தත්ත්වය පිළිබඳ තේරුම් අරගෙන ඉදිරියේදී මේ රට ව්‍යසනයට පත් නොවි විශේෂයෙන්ම ස්වභාවික අපදාවයන් තුලින් ඉතාමත්ම දරුණු තත්ත්වයක් ඇති නොවි ඉතාමත්ම හොඳින් ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නට මහිතන වන රක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවී දෙපාර්තමේන්තුවට ඇමතිවරයා හැටියට ඔබතුමාට ලොකු වක්කීමක් තිබෙනවා. අදාන නිලධාරී ඉතාමත් කාර්යක්ෂම සහ මේ සඳහා උනන්දුවෙන් යොදව ගත්තොත් මේ කටයුතු කරන්න බලාපොරොත්තු. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා අර මිනිස්සුන්ට නඩු දාලේ මිනිස්සු එලවන්නේ නැතුව සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අර වනයේට ඇතුල් වෙන්න යම් යම් වගාවන් කරමින් ඉන්නේ. ඒකත් ආගේ ආසනේ හියාරි නැගිනීර සහ ඒ වගේම
අන්තිතුමා අවසන් කරන්න
අනුගස්සේන ප්‍රදේශයේ තමයි මේ තත්ත්වය තියෙන්නේ. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ස්තුතිවන්ත වෙමින් ඔබතුමීට මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට මුතු කුමාර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
මූලාසන ගරු මන්ත්‍රීතුමනි, අද ශ්‍රී ලංකාවේ වන සතුන් හා උත්සලතා මෙන්ම ඒවායේ වාසභූමි ආරක්ෂා කිරීම සඳහා ගෙන පනත පිළිබඳව විවාදයේදී අවස්ථාවක් ලැබීම පිළිබඳව මම පාර්ලිමේන්තු ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. අපි දැක්කා නැවෙනි පනත් ගෙනත් ඒ සීමා නිර්ණය කිරීමේදී සීමා නිර්ණය කිරීමේදී විවිධ ප්‍රශ්න පසු කාලෙක ඇති වුණා. අද දැක්ක ලොකුම දේ තමයි අද වන රක්ෂණ දෙපාර්තමේන්තුවයි ගොවීන් අතර තියෙන ගැටලුව. ඒතර මේවා සීමා නිනතම් භූම් සිටියන් අදිනකොට ඒ වගේ සීමා නිර්මාණ කරනකොට ඉව තීරණය කරනකොට අපේ කොළඹට ඉඳන් තීරණය කරනට වඩා ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ අදහස් උදහස් තරම් තීරණය කළොත් තමයි මේ වනරක්ෂණ ආරක්ෂක පනත යටතේ ඒ කරපු සීමාවල අද තියෙන ප්‍රායෝගික ගැටලු මේවා මේ පනත අනුව මේගෙන අභය භූමිවලත් ඇති නොවෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් ඇමතුමයින් කරනවා. අවුරුදු 50ක් 100ක් පමණ ජීවත් වෙන වාසභූමි මේ වනරක්ෂණ පනත යටතේ ඔවුන්ගේ නිජ භූමි අයින් වෙලා ඔවුන්ගේ නිජ භූමි තුළට ඇතුළවීම නැහැකව අද නීති පද්ධතිය තදින් බලපාලා අද බොහෝ ගොවියෝ විවිධ අවස්ථාවලදී උසාවි ගානේ ලගින්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මේ නිර්මාණය තුලත් අපේ අමතුමාගේ මේ ආරවුල් ඇති නොවන ආකාරයට ඒ සීමා නිර්මාණ කිරීමේදී ඒ අදට ගම්මු එක සාකච්ඡා කළා කළොත් තමයි මම හිතන්නේ නැත්තම් පසු කාල වෙනකොට උසාවි ගානේ ඒ ප්‍රදේශයේ කට්ටියට ලගින්න සිද්ධ වෙනවා. ඒ වගේම යුද සමයේ අත්තරපු ගම්බින් තියෙනවා. ඒව අවුරුදු 10 15 ගහපුවාම ඒව වනයක් බවට පත් වෙනවා. හැබැයි අද ඒ වන ගමන්ගේ නිජ භූමියට නෑ තමන් උපන් ගමට යන්න බැරි තත්වයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිකුණමල වගේ ඒ මායින් ගම්මානවල නිර්මාණ වෙලා තියෙනවා. අද බලනකොට අපේ මෙතන නිලධාරි මහත්වරෝ කිසිවක් නෑ මට පේන්නේ. මං හිතන්නේ මේවා අපිට කියන්නේ අපි නිලධාරි මහත්වරුන්ට. එහල මේ අහන්න ඕන. රටේ තියෙන ප්‍රශ්න තමයි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රශ්න අහලා එක මොකද කරන්න ක්‍රියාමාර්ග පිළිබඳ යම් වැඩසටහනක් ඒ ලේකම්තුමා ඇතුළු ඒ කණ්ඩායම කරන්න. එහෙම නැත්නම් අපි කොච්චර හඬක් නැගුවත් කිසි වැඩක් වෙන්නේ නැහැ. මං හිතන්නේ අපි මේ සම්බන්ධව මේ වන ජීවියත් එක්ක වන රක්ෂණයත් එක්ක අපේ ගොවිවින් වල ජනතාව තියෙන ගැටලු පහුගිය ආණ්ඩේ පණ එනකන් කිව්වා අපේ මන්ත්‍රීවරු කිව්වා එක්ක ජාතික පක්ෂේ මන්ත්‍රු ඔබතුමියලා තේ දවසල කිව්වා. හැබැයි කොතන හරි තියෙනවද මේක දර්ශනක් ඇති වෙලා ක්‍රියාත්මක වෙලා අඩු ගානේ ප්‍රදේශවලට ගිහලා ගොවින් එක්ක සාකච්ඡා කරලා තියෙනවද? නැහැ. ඒ නිසා මම අමතුමාගේ ඉල්ලීමක් කරන මේ වෙලාවේ මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු වෙන්න කියලා. අද අපේ පරාණික පෞරාණික ගව් තියෙනවා. ඒ තමන්ගේ ගමේ මාළු ටික අල්ලන්න ගියපු සමහර ගම්වැසියෝ බලන්න යන්න වෙන්නේ පහුවදා උසාවියට හෝ පොලිසියට. තමන්ගේ ගමේ එදිනෙදා කෑම වේල පිරිම අහගන්න සමහර ගොවිය යනවා වැවට. වැවේ මාළු අල්ල ගන්නකොට සිද්ධ වෙන්නේ මොකද? වනජීවීන් ඇවිල්ලා ඔවුන් අත්තඩංගුට යනවා. සමහර මිනිස්සු එනවා ගෙවල් වල මිනිස්සු වැවට ගියක දියගිල්ල මැරිලාද කියලා හොයනවා. නැත්තම් වනරක්ෂණ වනජීවී කාර්යාලයට නැත්තම් යන්න ඕන පොලිසියට. මෙන්න මේවා වෙනස් කරගන්න ඕන. මම හිතන්නේ අපි දකින්නේ වනජීවීකට පුළුවන් ද වැවේ මාළු අල්ලන එක නතර කරන්න මොකද්ද තියෙන නීතිය? වැවේ ගමන්ගේ ගමේ වැවේ මාළු අල්ලන එක වැටක් ගහලා සීමා කරලා ඒකේ ප්‍රයෝජන ගන්නට ඒ ගම්මැචෝ ගෙනියනවා නම් උසාවි ගානේ මොකද්ද මේ නීතිය කියන එක මම අපේ අමතුමාගෙන් අහනවා. ඒක හිරුම්ද ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. දැන් වනවගාව දියුණු කරනවා. අපි දැක්කා මගේ මතකයේ හැටියට අපේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලේ ඉඳන් අපි වනවගාව දියුණු කරනවා. හැබැයි කොහේ හරි රක්ෂිතයක් ඇවිල්ලා තියෙනවද එළියට? භූමියේ නෑ. හැමදාම විනාශන මුඩුවීමෙන් තමයි දකින්නේ. මුඩුවීම දකින්නේ ඇයි? එහෙම වෙන්න හේතුව අපි මම යෝජනා කරන මේ වෙලාවේ වනවගා නැත්නම් වන යම් කිසි රක්ෂිතයක් යම් කිසි ප්‍රමාණයක් ගොවින්ට දීලා පහුගිය කාලේ මට මගේ මතකයේ 70 දශකයේ වගේ 70-80 ඉදාලා සිදුවීම. ඒ වාපු තේක්ක ගහ ඒ වාපු මිනිහට කපාගෙන ගෙනියන්න ක්‍රමයක් නැහැ. කපාගෙන ගෙනියන්න කියොත් ඔව් අත්තඩංගුවට ගන්න. තමන් වාපු දේ. හැබැයි එහෙම කරනවා නම් මේ මොකද ඊට පස්සේ ඔප්පු හොයනවා. පැලේ හිටවනකොට ඔප්පු හොයන්නේ නැහැ. පැලේ හිටවලා ලොකු වෙලා ප්‍රයෝජනෙ ගන්නකොට නිලධාරි ගිහිල්ලා ඔප්පු හොයනවා. ඔප්පු නැත්තම් ඔහුට ඒවා ප්‍රහාණය කරන්න බෑ. හැබැයි පහසුකම් දුන්නා නම් පහසුකම් දන්න ගොවියා වගා කරන මිනිහා පුද්ගලයා මං මේ හිටවන ගහ අනාගතේ මගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා ඔව් හොඳට ඔහුට හිතට කාවැදුනොත් ඔව් පැහැදිලි මේක ව්‍යාප්ති වැඩි කරනවා. අද වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. ගහක් කපා ගන්න බලපත්‍රයක් ගන්න ගියොත් තමන්ගේ ඉඩමක හරි ඒක අඩු තරමේ අපි කීපවට මාස 6කට ඉස්සෙල්ලා ඒ ගහ කපන පුජ්‍යලයට ඒ වර්ගයේ ගහක් හදලා ඊට පස්සේ ඒ ගහ මාස 6ක් ඉදිරිය ගියාන් පස්සේ ඒකට බලපත්‍රයක් දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න මා හිතන්නේ අර ගහ වෙනුවට තව ගහක් භූමිය ඇති වෙනවා. ඒ හිනා ගොවිනුත් හේත ඒ සඳහා ඔවුන්ගේ පෙළඹීම ඇති වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි කිරි ගොවින්ගේ ප්‍රශ්නේ අපේ ප්‍රදේශයේ ප්‍රබලව තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ දිහා බලපුවාම එක අතකින් අපි යනවා ලංකාව කිරි වලින් සම්පෝෂිත කරන්න. තව අතකින් යනවා පරිසරය ආරක්ෂා කරලා මේ රටේ වනගහනේ වැඩි කරන්න. හැබැයි මේ දෙක අතර යම්කිසි සම්මුතියක් නැහැ. කතාවක් නැහැ. ගමේ ප්‍රශ්න අදාළ ඇමතිවරු නිලධාරී ඒ ආයතනවල ගිහලා කතා කරන මොකද මේ තියෙන ප්‍රශ්නේ? දැන් අපි දන්නවා යාන් ඔය ව්‍යාප්තියේ වැව් රක්ෂිතය වාරි මාර්ගයෙන් දැන් පැල ඇදලා ගමේ ඉන්න ගොවියගේ ගවයන්ට කණ්ඩ තිබ්බ ඒ වැව් රක්ෂිතය දැන් යන්න දෙන්න කියොත් අත්අඩංගුවට ගන්නවා. එහෙමනම් එදා වාරි මාර්ගයේ ව්‍යාප්තිය පටන් ගන්නකොට ඒ පැල ආරක්ෂා කරනකොට යම් වැඩපිළිවෙලක් හදන්න තිබ්බා. නමුත් ඒ වැඩපිළිවෙල හදන්න නැතුව මේ කිරිගොවීන් අතර නිලධාරීන් අතර ඝට්ටනයක් ඇති වෙන්න සලස්සලා තියෙනවා.
ඔබතුමාට තව විනාඩි කාලයක් තියෙනවා.
ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ වගේ ව්‍යාප්ති හදනකොට ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා මොකද්ද තියෙන ප්‍රශ්නේ බැලු එක කරන්න මා හිතන්නේ වෙනවා. ඒ වගේම දැන් මීට ඉස්සෙල්ලා අපේ හිටපු ඇමතිතුමා කිව්වා මිලියන 45ක් ආවා කියලා මේ පහුගිය අවුරුද්දේ. 25යි එක කෙරලා තියෙන්නේ. එන 75ක් කෙරලා නැහැ. ඩොලර් මිලියන 75න් 25යි කෙරලා තියෙන්නේ. 25යි. මම ඇමතිතුමාගෙනු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ප්‍රොජෙක්ට් එක මොකද්ද? අද අලිවැටවල් ගහන්න මුදල් නැහැ කියලා කියනවා. එහෙමනම් මේ වරන් ඒවා රටේ අවශ්‍යතාවයට යොමු කරන්නේ නිලධාරි කවුද කියලා හඳුනාගෙන එවැනි නිලධාරීන් යම් වගකීමක් බාර දීමින් මීට වඩා කල්පනා වෙන්න කියන එක මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි අද මූලාසන මන්ත්‍රීතුමනි අපිට ඊළඟ ප්‍රශ්නේ අදාළ වෙන්නේ වී. දැන් වී කන්න වී එන්න ලෑත්ති. දැන් කන්න වී එන්න ලෑත්ති වෙනකොට දැන් පෙබරවාරි වල දැන් වී අලෙවි මණ්ඩලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් වී අලෙවි මණ්ඩලේ ක්‍රියාත්මක වෙලා මට තව විනාඩියක්. වී අලෙවි මණ්ඩලේ
ක්‍රියාත්මක විනාඩියක් දෙන්න ඉතිරි
වෙයි. වී අලෙවි මණ්ඩලේ ක්‍රියාත්මක වෙලා ඒව අඩ ගබඩා සුද්ධ කරලා ඒකට අවශ්‍ය මුදල් දීලා ගොවින්ගේ වී මිලදී ගන්න දැම්ම ආරම්භ කරන්න උනා. එහෙම ආරම්භ කරොත් තමයි ගොවියට සතක් වෙන්නේ. නැත්නම් මේ මාසේ මෙව ආරම්භ කරුවට ගොවියට සතක් වෙන්න ඒ සඳහා කරු ඇමතුමාගේ ඒ සඳහා අවධානය යොමු කරමින් ඔබතුමා ගත්ත උත්සාහයට ස්තුතිය පරකරමින් ඒ සාර්ථකව පැතමින් මම නිහඬව ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු අජිත් පෙරවන්තුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
විශෝතේ ගරු සභාපතිතුමනි, මම ඉතාම සතුටු වෙනවා අද මේ අවස්ථාව ලැබීම ගැන. පරිසරයට ආදර කරන කෙනෙක් විදිහට මෙම විවාදය තුළ අපේ රටේ තිබෙන මේ දර්ශනීය පරිසරය ආරක්ෂා කරන්නේ කොහොමද, ඒ සඳහා අපට රජයට ඒ වගේම පුරවැසියන්ට දායක වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට හිතන්න බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දන්නවා අපේ රට ජෛව විවිධත්වයේ පැත්තෙන් ලෝකේ ඉතාම ඉහළ තැනක තියෙනවා. ඒ කියන්නේ විවිධ ජීවීන් විශාල ප්‍රමාණයක් සාපේක්ෂව කුඩා භූමි ප්‍රමාණයක එක් රැස් වෙලා ඉන්නේ. ඒ පැත්තෙන් අපේ රට සංචාරක කර්මාන්තය අතින් දියුණු වෙලා තියෙනවා. රටේ විද්‍යාත්මක පර්යේෂණ කරන දේශීය සහ විදේශික විද්වතුන් ලංකාව ගැන බොහොම උනන්දුවක් දක්වනවා. ඒක අපිට ආඩම්බරයක්. හැබැයි ඒත් එක්කම රටේ ජනගහන ඝනත්වයත් එන්න එන්නම වැඩි වෙනවා. අපේ රට එක පැත්තකින් වනසතුන් ගහකොළ ආරක්ෂා කරන අතර වඩාත්ම මේ සියලු දේ අපි මිනිසුන් යහපත් ලෙස නිරෝගී ලෙස දිගු කලක් ජීවත් වීම වෙනුවෙනුත් ඒ වගේම පොදුවේ අපේ මේ මිහිතලයේ අනාගත පැවැත්ම වෙනුවෙනුත් අපි කටයුතු කළ යුතුව තිබෙනවා. දැන් මේ අතර සමතුලනයක් ඇති කර ගැනීම තමයි අපිට තාමත් අසීරු වෙලා තිබෙන්නේ. මම හිතනවා අපි අපේ රට බොහෝ රටවලට වඩා වෙනස් වෙන්නේ අපේ රටේ මේ උරුමය ශිෂ්ටාචාරය වසර 2500කටත් ඔබට යන. ඒ වගේම අපේ ඉංජිනේරු කර්මාන්ත, විශේෂයෙන්ම වාරි කර්මාන්තය, සිවිල් ඉංජිනේරු ශිල්පයන් ලෝකයේ විශිෂ්ටතම බව වෙනත් රටවලයි පිළි අරන් තියෙනවා. අපි ගැන කියන කතාව නෙමෙයි, වෙනත් රටවල පිළි අරන් තියෙනවා. අදටත් ඒ නෂ්ටාවශේෂ තිබෙනවා. ලෝකයේ විශාලතම ගඩොල් ගොඩනැගිලි කියන සිවිල් ඉදිකිරීම්, ඒ වගේම ලෝකයේ විශිෂ්ටතම ඇලමාර්ග, ඒ වගේම වැව් අපට අදටත් වසර දහස් ගණනකට පසුවත් උරුම වෙලා තිබෙනවා. ඉන් පසුව අපේ රටේ දේශීය ඉංජිනේරුවන් නැවතත් මෑත කාලේ සිවිල් ඉංජිනේරුමය ඒ වගේම වෙනත් ඉංජිනේරු ක්ෂේත්‍රවල ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. හැබැයි අද ප්‍රශ්න ගණනාවක් තිබෙන එක පැත්තකින් පළදාව අඩු වෙලා වගාවන්වල අපි රසායනික පොහොර සහ කෘමිනාශක විශාල වශයෙන් යොදමින් ඉන්නෝ. ඒත් එක්කම ඒ සමග බැඳෙන සමාජ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබෙනවා. අනෙක් අතට දැන් අද අපි නීති රීති ඇති කරලා වනසතුන් ආරක්ෂා කරන අතරතුර ඇතැම් ක්ෂේත්‍රවල අපි විවිධ සුවිශේෂ අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. අපි දන්නවා අලියා අපට ජාතික වශයෙන් ඉතා වැදගත්. අපි ඒ සංස්කෘතියේ කොටස්කාර. හැබැයි අපේ රටේ ගරු සභාපතිතුමනි, අද මේ අලි මිනිස් ගැටුම කියන එක විශාලම ප්‍රශ්නයක්. මේක කලමනාකරණය කිරීමට කිසිම කෙනෙක් සමත් වුණේ නැහැ. මේ සඳහා විද්වත් දැනුගත් අය ඉදිරිපත් කරපු අදහස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කියන්නේ හැම අදහසක්ම හරි කියලා. නමුත් කිසිම සාර්ථක අදහසක් අද වෙනතුරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අලි මිනිස් ගැටුමට පිළිතුරක් සුවාගත යුතුයි. ඒ ජාතික ප්‍රශ්නයක්. මේ රටේ තිබෙන නොම්බර එකේ ප්‍රශ්නයක්. ඒක මේ අලි මිනිස් මරණ ප්‍රමාණය පමණක් නෙමෙයි. අලි කී දෙනෙක් මැරෙනවද, මිනිස්සු කී දෙනෙක් මැරෙනවද කියන ප්‍රමාණය නෙමෙයි. දේපල කොච්චර හානි වෙනවද කියන එක විතරක් නෙමෙයි. අද මේ ප්‍රශ්නේ නිසා පළදායි ලෙස වගාවට යොදාගත හැකි අක්කර ලක්ෂ ගණනක් නිසි ලෙස වගාවන් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකි සහ සංවර්ධනය කර නොහැකි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ස්ථිර භෝග ඉදිරිපත් මේ වවන්නට කිසි කෙනෙක් අද ඉදිරිපත් වෙන්නේ නැහැ අලි නිසා. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතනවා මේ රජයේ ඒ වගේම අනාගත රජයකත් අංක 1 ප්‍රධානම වගකීමක් බවට මේ අලි මිනිස් ගැටුම කළමනාකරණය පත්විය යුතුයි. ඒ වගේම අපිට එක අතරින් සතුටුදායක ආරංචියක් ලැබුණා ශ්‍රීපාද වන අඩවියේ අර අපි අභාවයට ගිය බව සැලකූ කළු කොටි පවුලක් සිටින බව අපට දැනගන්නට ලැබීම. නමුත් විද්‍යාත්මක නම කොටියක්. විද්‍යාත්මක නම කොටියක්. එතකොට ඒ එම කළු කොටියා නැත්තම් එම ඒක සුවගැනීම සතුටට කරුණක්. හැබැයි ප්‍රශ්නේ තියෙන දැන් මේක ඔවුන් ඒ පවුල බේරගන්නේ. මම හිතනවා අපිට මේ ප්‍රශ්නය පිළිබඳව ඒ අපටම ආවේනික අපට අහිමි විය ගියා අප විශ්වාස කරපු එම කොටි විශේෂය ඒක මම දන්නවා මේක මේ ඒ නම යොදලා තියෙන්නේ කොටියා කියලමයි ලංකාවේ සිංහල භාෂාවේ නමක් යොදලා තියෙන්නේ ඒක දිව්‍යන් වර්ගයක් වන්නට ඕනේ නැතු අපේ රටේ සාමාන්‍ය ටයිගර් කියන අයිති වෙන්නේ නැහැ නමුත් එතකොට මේ ඔවුන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද මම හිතනවා මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔවුන් එම සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන් වැඩ කරන්න ඕනේ වෙනත් රටවල් වල මේ වගේ සුවිශේෂ දේ හමුණාම ආරක්ෂාව හමුදාවන් යොදලා විශේෂයෙන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ විශේෂ ජීවීන් ආරක්ෂා කරනවා. ඒ වගේම ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා අමතර වශයෙන් මේ රජය වැලි ගල් පස් ප්‍රශ්නේ විසඳීමට ඒ මිල සහ සොයා ගැනීම නොහැකිම පිළ ප්‍රශ්නේ විසඳීමට යම් පියවරක් ගත්තා. මොකද අද වෙනකොට ඉමක් කොනක් නැතුව රක්ෂිත කැලෑවන්ද ඇතුළත් පස් කපා දැමීම සිදු වෙනවා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. අද බලපත්‍ර සහිතව වැලි කැණීම කරපු බලපත්‍ර සහිතව පස් කැපීම කරපු බලපත්‍ර සහිතව ගල් කැඩීම කරපු අයට විශේෂ වාසියක් ලැබිලා නැහැ. අද මේ වාසිය ලබන්නේ නීති විරෝධීව කටයුතු කරන කණ්ඩායමට. ඒ වගේම පාරිභෝගිකයාට මිල අඩුවීම නාම මාත්‍රව පමණයි සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රවාහනය කරන ටිපර රථ හිමියන්ටත් අනිකුත් පාර්ශ්ව පාරිභෝගිකයාටත් ඒ වගේම මේ කැණීම් කරන අයටත් සියලු දෙනාටම යහපතක් වෙන පරිසරය ආරක්ෂණ ආකාරයට යම් පාලනයක් අරන් ඉන්න අවශ්‍යයි. ඒ අතරමැද ඒ පාලනය ඇති නොවුනොත් අත්වශයෙන් මම හිතන ලොකු ගැටලුවක් මතුවෙනවමයි ඒ වළක්වන්න බෑ. ඒ වගේම කරු සභාපතිතුමනි මම මේ විෂයෙන් පිට එක කරුණක් කියන්නට ඕනේ. අද ලොකු කම්පනයක් ඇති වෙලා තිබෙනවා. අපේ රජයේ කාලේ අපි ලංකාවේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳ තිබුණු විෂමතා බොහොමයක් ඉවත් කරලා 2020 ජනවාරි මාසේ ඉඳලා බොහෝ දෙනෙකුට රුපියල් 16 ඉඳලා ඒ වගේම සමහර ක්ෂේත්‍රවල රුපියල් 20-35 දක්වා විශ්‍රාම වැටුප් සහ වැටුප් සංශෝධන ප්‍රතිශෝධනයන් කළා තිබුණා. ඒ බොහෝ දෙනෙක් මේ ජනවාරි මාසයේ මේ වැටුප එනතුරු බලන් හිටියා. නමුත් මේ රජය ඉතාම අදූරදර්ශී විදිහට මේ හඳුනා දීපු මගේ හිතුවක්කාර බදු ප්‍රතිපත්තිය නිසා අද භණ්ඩාගාරයේ සම්පූර්ණයෙන් හිස් වෙලා ගිහිල්ලා භණ්ඩාගාරයට ලැබෙන මුදල් ප්‍රමාණය හිඟ වෙලා මේ වැටුප් විශ්‍රාම වැටුප් මේවා හිමීමේ සිරු දෙනාට අද ලබාගත නොහැකි තත්ත්වයක් මතුවලා තිබෙනවා. විශාල කම්පනයක් විශේෂයෙන්ම විශ්‍රාමිකයන් ලැබලා තියෙනවා. මට මාව හමු වෙන්න ආව හමුදා මේජර්වරයෙක් ඔහු කියා සිටියා ඔහු රුපියල් 12,000ක මුදලක් මේ මාසෙ ඉඳලා එන්න තියෙනවා. ලිඛිතව ඔහුට දැනුම් දීලා තියෙනවා. නමුත් මේ මාසේ පටියට එකතු වෙන්නේ නැහැ කියලා. මට අද දුරකථනයෙන් දැනුම් දුන්න තවත් හමුදා නිලධාරියෙක් ඔහු කිව්වා ඔහුගේ වැටුප් විෂමතාවයක් සකස් කරා ඔහු රුපියල් 20,000ක් ඔහුගේ වැටුපට එකතු වෙන්න ඕනේ. නමුත් එය ලැබුණේ නැහැ කියලා. දැන් මෙය බරපතල ප්‍රශ්නයක්. මේක ඔවුන්ගේ හිමිකමක්. ඔවුන්ගේ අයිතිවාසිකමක්. අපිට මේක අහිමි කරන්න බෑ. අපිට මේක ප්‍රමාද කරන්න බෑ. ඒ නිසා මේ සඳහා රජය අවධානය යොමු කළ යුතුයි. අපි ඔබට රජයේ බාර දුන්නේ අපිට මේ බලය දරන්න පුළුවන්කම තියෙද්දි අපි ඔබ විධායක ජනාධිපති බලයත් සමග මේ කටයුතු මැනවින් කරගෙන යන්න අවුලක් නොවෙන්න. ඒ නිසා අපි ඉන්න කාලෙම වැඩේ කරගෙන ගියා. නමුත් ඒක නිසි සහන ලැබලා දුන්නා. මේ ජනවාරි මාසේ ඔබට සහන ගොඩක් දෙන්න තිබුණා. ඒ සියල්ල ඔබ අහිමි කරගත්තා. ඒකට කමක් නැහැ. නමුත් දැන් මේ අයිතියක් විදිහට වැටුප් සහ විශ්‍රාම වැටුප් විෂමතා ඉතා දුෂ්කර ක්‍රියාමාර්ග ඔස්සේ සකස් කරගත්ත මේ සියලුම දෙනාට ඒ වැටුප් නියමිත වෙලාවට ලබා දීම සඳහා රජයේ පියවර ගත යුතුව තිබෙනවා. අඩු ගානේ ලබන මාසෙටවත් මේ වැටුප ලබා දීමට පියවර ගත යුතුව තිබෙනවා. ඒ වගේම ගරු සභාතුමියනි, මම විශේෂම අවධානය යොමු කරන්න කැමතියි. මම අවසාන වතාවට විෂය භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කරා තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධව. එම විෂය හා සම්බන්ධව ඉතා වැදගත් 52ක් සයිබර් සිකියුරිටි ලෝ සහ ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ කියන මේ නීති දෙකම හෙටුම්පත් කළ අවසාන කළ කැබිනට් මණ්ඩලයට අනුමැති සඳහා ඉදිරිපත් කළ තිබුණා. මෙම මෙහා සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ඉදිරිට ගිහිල්ලා නැහැ. මේවා ඔක්කොම විශේෂඥයන් කරපු දේවල්. එම විශේෂඥයන්ම තමයි දැනට ජනාධිපතිතුමාට උපදෙස් දෙන්නේ. ඒ නිසා කිසිම පරස්පරයක් තියෙන විදිහක් නැහැ මේ කාරණා පිළිබඳව. ඒ වගේම මට දැනගන්න ලැබුණා මේ සියලුම රාජ්‍ය ආයතනවල තියෙන තොරතුරු එක තැනකට අරන්ගෙන ක්‍රමවේදයක් ගැන කතා කරනවා කියන එක. අත වශයෙන්ම මේක වඩා නිවැරදිව කිව්වොත් ඒ සියලුම රාජ්‍ය ආයතනවල තියෙන තොරතුරු එකිනෙක කතා කරන්න පුළුවන් interoperability කියන தத்துவය තමයි අවශ්‍ය වන්නේ. ඒ data interoperability platform එකට national data interoperability platform කියන view එක පිළිබඳ කැබිනට් පත්‍රිකාව සකස් කරලා අපි කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරලා තිබෙනවා.
ඉතින් මේක ක්‍රියාත්මක කාලය අවසන් කරමු.
මාසයක්වත් ගත කරන්න නැතුව මම මේ කාරණේ කියන්නේ ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් කවුරු හරි මේ සඳහා සවන් දෙනවා නම් මේ විවාදයට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න. මොකද විශේෂ භාර ඇමතිවරයෙක් නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ මේ සියල්ල ලයිස්තුගත කරලා තියෙන්නේ. ඒ වගේම එහි තිබෙන විෂයන් නිසා ගරු සභාපතිතුමිනේ ගොඩක් දෙනෙකුට මේ මම හිතන්නේ මේ මෙවැනි දේවල් ගැන දැන් අවධානය ලක් වෙන්නේ නැද්ද කොහෙද? ඒ නිසා ගරු ජනාධිපතිතුමාගේ අවධානය ලක් කරලා ඉතා ඉක්මනින් මේ පාර්ලිමේන්තුවට මේ අනපනත් අරගෙන આવොත් පාර්ලිමේන්තුවට මේ විශේෂ වාදයකින් නැතුව අනුමත කළ දෙන්න පුළුවන් ඉදිරියට කරගෙන යන්න. නැත්නම් තවත් මාස 6ක් රටපස්සට යනවා. මේවා රටේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කිසිම දේශපාලන ප්‍රශ්න මොනවත් නැති ගැටලු නැති වෘත්තිකයන් විසින් අනුමත කරපු ඒ වගේම මෙහා සම්බන්ධ සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවල අනුමැතිය ලැබපු වෘත්තීය ආයතනවල අනුමැතිය ලැබපු පනත් කෙටුම්පත්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය ගරු ජනාධිපතිතුමාගේ යොමු කරන්න කැමැති. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු වන්දිතුමා.